ගරු මහාචාර්ය එල් එම් අභේවික්‍රම මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියකින් ඇසීමට
උත්තර ගතා නැතිව ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුම ගරු අග්‍රාමාත්‍යතුමිය
ගරු කථානායකතුමනි A1 ඔව් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිර්ණායකවලට අනුකූලව ඒ තිබීමේ සුදුසුකම ඉවත් කර තිබේ. A2 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිර්ණායකවලට අනුකූලව සහ ආයතනයේ බහුතර එකඟතාවය අනුව එසේ කර ඇත. 3 පිළිතුර නැත. දැනට ක්‍රියාත්මක පටිපාටියේ සේවා පළපුරුද්ද පිළිබඳව සටහන් කර ඇතත් එම පළපුරුද්ද ලබා තිබිය යුතු ආයතන පිළිබඳ සටහනක් නොමැත. නමුත් යෝජිත පටිපාටියේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිර්ණායකවල දැක්වෙන පරිදි අපේක්ෂිත සේවා පළපුරුද්ද රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක ලබා තිබිය යුතු බව දැක්වේ. මෙය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිර්ණායකවල තියෙන දෙයක්. 4 පිළිතුර ජාතික අධ්‍යාපන ආයතනය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාර්ගපදේශයට අනුකූල වන පරිදි නව බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කිරීම 2018 වසරේදී ආරම්භ කර තිබූ අතර මේ වන විට ජ්‍යෙෂ්ඨ මට්ටමේ සහ මධ්‍යම මට්ටමේ සිට ප්‍රාථමික සේවා ගණය දක්වා තනතුරුවලට අදාළ බඳවා ගැනීමේ පටිපාටීන් අනුමත කර ගැනීමට හැකි වී ඇත. ජ්‍යෙෂ්ඨ අධ්‍යන හා පර්යේෂණ සේවා ගණයේ සහ අධ්‍යන හා පර්යේෂණ සේවා ගණයේ තනතුරු සඳහාද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශණයට අනුකූලව සකස් කරන ලද බඳවා ගැනීමේ පටිපාටිය ආයතනයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ගේ අධ්‍යන කාර්ය මණ්ඩලය සහ අදාළ වෘත්තීය සංගම්වල බහුතර එකඟතාවය මත සකස් කර අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ සහිතව අනුමැතිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. අදාළ නොවේ.
මගේ පළවෙනි ප්‍රශ්නය ගරු කථානායකතුමනි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මම කතා කරන මේ අවස්ථාවේදී ජාතික අධ්‍යාපනයේ අධ්‍යාපන ආයතනයේ තමයි පාසල් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන, ඒ වගේම ඒ ඒපෙක්ස් බොඩි එක දැන් 1985 මේ ආයතනය පටන් ගත්ත කාලේ ඉඳලා පහුගිය කාලය වෙනකම් මේ ආයතනයේ විශේෂයෙන් අධ්‍යාපනඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට බඳවා ගැනීමේ නිර්ණායකවල විශේෂයෙන්ම ඒකේ ගුණාත්මක පවත්වා ගන්න ඕන නිසා පළවෙනි උපාධි ප්‍රථම උපාධියේ ඒ පන්ති සාමාර්ථයක් කියන එක අනිවාර්ය වෙලා තිබුණා. දැන් මේ පහුගිය SOR එක ස්ක්‍රීම් රික්‍රූට්මන්ට් එක හදද්දි මේක හදද්දි මම දන්න තරමින් මේක ඇත්ත වශයෙන් මේ කරන්න ඕන මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව, නමුත් මීට පරිබාහිරව වෙනත් කණ්ඩායම් මැදිහත් වෙලා මේ ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් තියෙන ඕන මූලික සුදුසුකම මොකද ඉස්සර කාලේ ඇත්ත වශයෙන් මේ මෙච්චර මේක බලන්න ඕනක් තිබුණා. දැන් අද කාලේ වෙනකොට ඕන තරම් ප්‍රථම පන්ති උපාධි දෙවෙනි පෙළ ඉහළ සාමාර්ථ ලැබුව ඕන තරම් අධ්‍යාපනඥයෝ ඒ උපාධිධාරීන් ඉන්න නිසා මේක ඉවත් කිරීම සම්බන්ධව අපිට බරපතල ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රථම උපාධියේ පන්ති සාමාර්ථ ඉවත් කරේ ඇයි කියන කාරණය. දෙවනුව මේ අධ්‍යාපනඥයන් බඳවා ගැනීමේදී අධ්‍යාපනය සම්බන්ධව පාසල් අධ්‍යාපන සම්බන්ධව පළපුරුද්ද ඉවත් කිරීම සම්බන්ධව ගැටලුව. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මම අහන්න කැමතියි මේක හදන්න මැදිහත් වුණේ කවුද? ඒතර ඒක හරහා මේක ඉවත් කිරීමට ඇත්ත වශයෙන්ම අරමුණු වුණේ මොන කාරණේද කියලා ඒ සුදුසුකම් ඉවත් කිරීමේදී.
අර කථානායකතුමනි, මෙතන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිර්ණායක අනුව ඒ පන්ති සමර්ථය කියන්නේ ක්ලාස් එක තියෙන එකයි මේගොල්ලන්ට ලැබෙන වැටුපයි ගැලපෙන්නේ නැහැ කියන එක තමයි තියෙන්නේ. එතකොට ක්ලාස් එකක් අනුව බඳවා ගැනීමක් තියෙනවා නම් එහෙනම් වැටුප් තලය ඔවුන් ස්ථානගත වෙන තැන වෙනස් විය යුතුයි. ඒ අනුව තමයි මේ සාකච්ඡාව මේ දවස්වල සිද්ධ වෙමින් පවතින්නේ. ඒතර ක්ලාස් එකක් තියෙන කෙනෙක්ව බඳවා ගන්න බාධාවක් කිසිසේත් නැහැ. නමුත් ඒක කන්ඩිෂන් එකක් ඇටියට දානවා නම් ඒගොල්ලොන්ව ඒ වැටුප් තලයේ පිහිටවිය යුතු තැනකුත් තියෙනවා. ඒ අනුව තමා මේ සාකච්ඡාව මේ වෙලාවේ වෙන්නේ. ඒ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව තුළින් දීලා තියෙන උපදේශ වලට අනුකූලව අපි මේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ අවසාන තීරණයක් ඇවිල්ලා නැහැ. පළපුරුද්ද ඕනේ නැහැ කියන එක කිසිසේත්ම ඉවත් කරලා නැහැ. පළපුරුද්ද අවශ්‍යයි. ඒ කොන්දේසිය තාම තියෙනවා. මම ගරු මන්ත්‍රීතුමා කියන එකට සම්පූර්ණම එකඟයි. මේකේ වඳවා ගැනීමේ පාටිපාත්‍ය සහ ඒකේ තියෙන ගුණාත්මකභාවය රැක ගැනීමේ අවශ්‍යතාවය මේ මොහොතේ අපිට තදින් දැනෙන දෙයක්. නමුත් මේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කියන නිර්දේශ වලටත් අපිට අනුකූල වෙන්න වෙලා තියෙන නිසා තමා මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මේකට අනුමැතිය තාම ලැබිලා නැහැ.
මගේ දෙවෙනි ප්‍රශ්නය ගරු කථානායකතුමනි, අත වශයෙන්ම වැටුප් මූලික කරගෙන මේ වගේ සුදුසුකමක් නොලත් අඩු සුදුසුකම් තියෙන කට්ටිය මේ ප්‍රධාන අධ්‍යාපන ආයතනයට බඳවා ගැනීම සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම අත වශයෙන් යෝජනා කරනවා අධ්‍යාපන ඇමතුමියකින් ඉල්ලා සිටිනවා යෝජනාවක් විදිහට මේක මීට වඩා පුළුල් සංවාදයක් කරලා මේක ලංකාවේ තියෙන ප්‍රධාන අධ්‍යාපන ආයතනය ප්‍රතිපත්ති හදන ආයතනය මෙතෙන්ට එක එක ට්‍රේඩ් යුනියන් වල වගේ සුදුසුකම් නොලත් කඩේගේ මූලිකත්වයෙන් මේ වගේ විශේෂයෙන් මේ ස්කීම් ඔෆ් රික්‍රූට්මන්ට් කියන එක මේ කාලාන්තර තිස්සේ පවත්වගෙන ආපු එකක්. මේක මේ වගේ පහත් මට්ටමකට දාලා මේ සුදුසුකම් නොලත් කට්ටිය ප්‍රථම උපාධියේ පංසාමාන්‍යයක් නොවන කට්ටිය මේ අධ්‍යාපනඥ සරසරු වලට ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරුන්ට බඳවාගෙන මේ ස්කීම් ඔෆ් රික්‍රූට්මන්ට් නැවත පුළුල් සංවාදයකට භාජනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ගරු කථානායකතුමනි, ඒ සංවාදයට අපි විවෘතයි. මොකද අපිත් එකඟ වෙනවා ජාතික අධ්‍යාපන ආයතනය තුළ ශක්තිමත් විය යුතුයි කියන එක. මෙතන විෂයමාලා හදන එක විතරක් නෙවෙයි, ඒ වගේම ගුරුවරුන් පුහුණු කරන තැන පනතකින්ම පත් කරපු ආයතනයක්. ඒ නිසා ඒ යෝජනාව අපි පිළිගන්නවා. මේක සංවාදයට භාජනය කරන්නත් අපි සම්පූර්ණයෙන්ම එකඟයි.
ගරු අජන්ත ගම්මැද්දගේ මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අසන ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, අයන්න එක හෙක්ටයාර් 8410.28 අයන්නේ දෙවෙනි කොටසට වගුගත උත්තරයක් තියෙන්නේ. වැවිලි සමාගම නමුණුකුල වැවිලි සමාගම, ඒකට වතු ඇයවල් තියෙනවා 3ක්, අකුරැස්ස උලන්දාව තැන්නෙහෙන. නමුණුකුල වැවිලි සමාගමට මුළු දීලා තියෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 276.79. තලව කැලේ වතු සමාගමට තියෙනවා වැවිලි වතු ඇයවල් 3ක්, දෙනියාය, ඉන්දදොල, කිරිවානා ගහ, එතන තියෙනවා හෙක්ටයාර් 1508. මතුරට වැවිලි සමාගමට තියෙනවා ඔක්කොම වතු ඇයවල් 6ක්, අන්දපාන, අනින්කන්ද, බෙවර්ලි, දිද්දෙනි පොත, එන්සල්වත්ත, විල්පිට. එතන මතුරට වැවිලි සමාගමට මුළු හෙක්ටයාර් ප්‍රමාණය 4824.97. ඒ අනුව මේ වැවිලි සමාගම් වලට මාතර දිස්ත්‍රික්කයේ රජයේ සතු ඉඩම් දීලා තියෙන ඔක්කොම හෙක්ටයාර් 8410.28. මේකේ ඉතිරි ඒ වගුවේ තොරතුරු ඔබතුමාට දැනගන්න මම සභාගත කරනවා. තුන්වෙනි කොටසට අදාළ උත්තරය හෙක්ටයාර් 4488.80. හතරවෙනි කොටසට ඔබතුමාට පිළිතුර. ඔබතුමා විමසීම් කරන්නේ වගා කළ හැකි ඉඩම්යයි සලකලා පිළිතුරක් අපි සූදානම් කරලා තියෙනවා. ඒකත් දීර්ඝ වගුවක්, ඔබතුමා අහනවා නම් කියන්න පුළුවන්, නැත්නම් මම ඒක සභාගත කරනවා. පස්වෙනි කොටස ඔබතුමා අහන්නේ රජයේ හා වැවිලි සමාගම් අතර විවිධ කොන්දේසි ඇතුළත් බදු ගිවිසුම් තමයි ගහලා තියෙන්නේ. ගිවිසුම් වර්ග කීපයක් තියෙනවා. ඒවා නිරීක්ෂණය කරනකොට ඒවා නිරීක්ෂණය කරලා අපි ඉදිරි සමාලෝචනයක් කරලා ඔබතුමා අහන ප්‍රශ්නෙට ඉදිරියේ තීන්දුව ගන්න සූදානම් කරලා තියෙනවා. ඔබතුමා 6වෙනි කොටසෙන් අහන්නේ එක් එක් වැවිලි සමාගම් නිශ්චිත කාලවලදී බදු කුලිය ගෙවලා තියෙනවද කියලා. ඔව්, ඔවුන් බදු කුලිය ගෙවලා තියෙනවා. 2025 වර්ෂයේ පළමු හා දෙවන කාර්තු සඳහා ගෙවපු කුලිය මතුරට වැවිලි සමාගම මිලියන 13.45ක් ගෙවලා තියෙනවා. නමුණුකුල වැවිලි සමාගම මිලියන 56.63ක් ගෙවලා තියෙනවා. තලව කැලේ වැවිලි සමාගම මිලියන 34.91ක් ගෙවලා තියෙනවා. අවසාන කොටසට අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මම ගරු ඇමතුමාගෙන් අහන පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි රජයට අයත්ව තිබූ මෙම වැවිලි සමාගම මම හිතන්නේ 80 දශකයේ අගභාගයේ තමයි මේ වගේ ජනසතු කරන්න පටන් ගත්තේ. ඒකේ අවසාන ප්‍රතිඵලයේ විදියට දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මුඩු ඉඩම් ටිකක් විතරයි. මොකද ඔබතුමාගේ උත්තරෙත් සඳහන් කරපු ගොඩක් දේවල් මහ පොළවේ පේන්න නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ කිවිසුමට අනුව කටයුතු කරනවා කියලා අපිට පේන්නේ නැහැ. මොකද ගොඩක් ඉඩම් වල එක්කෝ තේ ගලවලා කුරුඳු හිට වුණා, එහෙම නැත්නම් රබර් ගලවලා වෙනත් වගාවල් යොදනවා. නමුත් මේ කිවිසුම් වල එහෙම සඳහනක් නැහැ කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මෙන්න මේ අවභාවිතා කරන වැවිලි සමාගම් වල මේ ඉඩම් ඒ අවභාවිතා කිරීම නැවැත්වීම සඳහා අමාත්‍යාංශ පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න කැමතියි.
කථානායකතුමනි, මේ එකක් මම අර මුලින් පැහැදිලි කරා වගේ ගිවිසුම් වර්ග කීපයක් මේකට තියෙනවා. ඒ ගිවිසුම් අනුව කටයුතු කරනවා. කොහොම නමුත් අමාත්‍යාංශයේ පසුගිය ඉතිහාසයේ ඍජු අධීක්ෂණයක් නිවැරදි ලෙසම වුණා කියලා මාත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි සැලසුම් කළා තියෙන ඉස්සරහට එවැනි අධීක්ෂණ ක්‍රියාවලියක් හදන්න සමාලෝචනය කරගන්න. කොහොම නමුත් ගිවිසුම් ප්‍රකාරව සමාගම් වලට වෙනත් වැවිලි භෝග තේ වගාවේ වෙනත් වැවිල්ලක් කරන්න පුළුවන්, රබර් වගාවේ වෙනත් වැවිල්ලක් කරන්න පුළුවන් කමක් තියෙනවා. කොහොම නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා නිසි අධීක්ෂණයක් කරන්න, නැවත වගා කිරීම පාළු සිටුවීම් කරලා නැත්නම් ඒව සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් කියන පණිවිඩය මේ මොහොතේ දෙන්න ඕනි.
දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමාගෙන් අහන්න. එකක් තමයි අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශෙත්, ඒ වගේම ජනාධිපති තුමා විසින් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශෙත් අපි සඳහන් කරා, විශේෂයෙන්ම ආණ්ඩුව විදියට සඳහන් කරා මෙම ඌන උපයෝගීතා සහිත ඉඩම් නැවත වගා කරන්න ජනතාවට ලබා දෙනවා කියලා. ඒ ලබා දීම සඳහා නිසි වැඩපිළිවෙලක් දැනට සකසා තියෙනවද? එහෙනම් මොන වගේ කාල පරිච්ඡේදයක මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවද කියලා දැනගන්න කැමතියි.
ඔව්, මේ ගරු මන්ත්‍රීතුමා, ජනාධිපතිතුමා පහුගිය අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන මේ පාර්ලිමේන්තුවේදී කිව්වා රටේ වගා කළ හැකි ඉඩම් වගා නොකර තිබීම අපරාධයක්. ඒ නිසා ඌන උපයෝගී ඉඩම් තියෙනවා රජයේ සතුව, ඒවා වගා කිරීම සඳහා ඉදිරියේ බදු දීමට සූදානම් කියලා. ඒ අනුව වැවිලි කටයුතු අමාත්‍යාංශයේ අපිටම වෙච්ච ආයතන ජනවසම තියෙනවා, රාජ්‍ය වැවිලි සංස්ථාව තියෙනවා. ඒකේ අපි දැන් ඌන උපයෝගී ඉඩම් අඳුරගෙන තියෙනවා. ඒවා යම් බදු දීමක් කරනවා නම් නීත්‍යානුකූලව ලබා දීම සඳහා අදාළ මැනුම් කටයුතු කරලා ඒවා සූදානම් කරන්න ඕනේ. මේ දවස්වල අපි ඒවා සූදානම් කරනවා. කොහොමදත් අපි විශ්වාස කරනවා තව මාසයක් එකහමාරක් යනකොට ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් ටික දාලා වගා කටයුතු හෝ අපි නිර්දේශ කරන වෙනත් කටයුතුක් සඳහා ඉඩම් බදුගෙන බදු අරගෙන වගා කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒවා ලබා දෙන්න අදාළ සූදානම් කිරීම මේ මොහොතේ කරමින් තිබෙනවා කියන එක ඔබතුමාට දැනුවත් කරන්න කැමතියි.
ගරු වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ පවතින විශේෂඥ වෛද්‍ය සේවා සංඛ්‍යාව 72යි. එම 72ට අදාළව අනුමත කාඩ් එක තියෙනවා 3181ක්. එයින් දැනට මේ අවසාන දෙදස් 25 ලයිස්තුවට ඉල්ලුම් කරව ප්‍රමාණයත් එක්කම දැන්ට ඉන්න ප්‍රමාණය 2042යි. ඒ අනුව පුරප්පාඩු 1139ක් පවතිනවා. ආ දෙක විසඥ වෛද්‍ය සේවාව ලබා දී යුතු රෝහල් සංඛ්‍යාව 134යි. ඒවා පවතින පුරප්පාඩු සංඛ්‍යාව මම සඳහන් කරා වගේ 1139යි. එතුම අහන ප්‍රශ්නයට මට පිළිතුරු සභාගත කරන්න පුළුවන් ඇමුණුම් තියෙනවා. මේ එක එක රෝහලේ තියෙන පුරප්පාඩු සංඛ්‍යාව කොතෙක්ද කියන එක. ආ තුන 2020-24 කාලයේදී විශ්‍රාමගිය මේ 2020-24 වර්ෂ පහ තුළදී සේවය හැර යාමේ නිවේදනය නිකුත් කර ඇති විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 82යි. සේවෙන් ඉල්ලා අසු විසඥ වෛද්‍යධාරින් සංඛ්‍යාව 7යි. ස්ථිර ලෙස වෙනත් ආයතනවලට මුදාහැර ඇති විසඥ වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව 57යි. වැටුප් රහිත නිවාඩු ලබාගත් විසඥ වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව 191යි. විශ්‍රාමගත් විසඥ වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව 233යි. යන මුල එකතුව 570ක් වෙනවා. ආ හතර 2020-24 දක්වා එක් එක් විශේෂඥ වෛද්‍ය සේවාවට තෝරාගත් සංඛ්‍යාව 2020-51යි, 2021-82යි, 2022-199යි, 2023-275යි, 2024-294යි. පහ පූර්ණතාවය විශ්‍රාම යාම නිසා ඒ තිබෙන ඒ කියන්නේ ඌනතාවය විශ්‍රාම යාම අනුව තරංග විභාගයෙන් අවශ්‍ය විශේෂඥ වෛද්‍යරු සංඛ්‍යාව තෝරා ගත්තේ නම් පසුගිය වර්ෂ පහ තුළ එක් එක් වර්ෂ අඳා තෝරාගත් සංඛ්‍යාව වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් වෛද්‍යවරුන් අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවන්ට බඳවාගන්නේ බඳවාගෙන විභාගයක්කින් ඔවුන් සමත් වූ පසුව 2020-24 වර්ෂය දක්වා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපංචු වෛද්‍යවරුන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මේ තවත් අමුණුක දක්වලා තියෙනවා. එක් එක් මේ මේක මේක අර 72ටම අදාළව වෙන්වෙන් දක්වලා තියෙන ගරු මන්ත්‍රීතුමනි. ඊළඟ කොටස අවුරුදු 60ට වැඩි විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාව 201යි, අවුරුදු 55-60 අතර 546යි. ආ එක විශේෂඥ වෛද්‍ය සේවාව ලැබිය යුතු ශ්‍රේණිගත රෝහල් සංඛ්‍යාව 134යි. ආ දෙක වෛද්‍යවරුන් පශ්චාත් උපාධි පාඨමාලාවන්ට බඳවාගන්නේ පශ්චාත් උපාධි ආයතනය විසින් පවත්වන ලබන බඳවා ගැනීම විභාගයේ සමත් වූ පසුයි. ඒ විභාගයේ සමත් වූ පසු ලකුණු ලබා ඇති අනුපිළිවෙල මෙරිට් ඕඩර් එක අනුව පවතින පුහුණු කිරීමේ ඒකක සංඛ්‍යාවට ගැලපෙන පරිදි අදා රෝහල්වල පුහුණු වීම ලබා දෙනවා. එම පුහුණුව අවසන් වීමෙන් පසුව ඔවුන් අදාළ විෂයන් විශේෂයෙන් පශ්චාත් උපාධියට මුහුණ දෙනවා. එක් එක් විෂයෙහි සමත් වීමේ නිර්ණායක වෙනස් වන අතර එම නිර්ණායකයන් සපුරා ඇති වෛද්‍යවරුන් අදාළ පශ්චාත් උපාධියෙන් සමත් වෙනවා. විභාගයේ සමත් වන වෛද්‍යවරුන් තව වැඩිදුරටත් අවම අවුරුද්දක දේශීය පුහුණුවක් සහ අවම වසරක විදේශීය පුහුණුවක් ලබා ගත යුතුයි. මේකත් පුහුණු කාලයේ විෂයෙන් විෂය වෙනස් වෙනවා. විදේශීය පුහුණුව අවසන් කර ලංකාවට නැවතත් වාර්තා කරන වෛද්‍යවරුන් හට මාණ්ඩලික සහතිකරණයට, කියන්නේ බෝඩ් සර්ටිෆයිඩ් සහතිකරණයට පෙර වාචික විභාගයකට මුහුණ දීමට සිදු වෙනවා. ප්‍රී බෝඩ් සර්ටිෆිකේෂන් ඇසස්මන්ට් එකකට එය සමත් වූ වෛද්‍යවරුන්ට වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් අදාළ අනුමැතියන් ලබාගත් පසුව බෝඩ් සර්ටිෆිකේෂන් එක ලබා දෙනවා. මෙම ක්‍රියාපටිපාටි අනුව අදාළ නිර්ණායක සපුරාණ වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස නම් කරනවා. ආ තුන විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම සිදු කරන ලබන්නේ පවතින ගෝලීය සම්මත දර්ශක අනුව පුහුණු කිරීමේ ක්‍රමවේදයට අනුවයි. ඒ සඳහා පශ්චාත් උපාධි ආයතනයන් නිරීක්ෂණ ලබා ගන්න අතර එය කාලානුරූප වෙනස් වීමට භාජනය වෙනවා. පැනනොණගි
ගරු කථානායකතුමනි, මේක ඇත්තටම මේ විශේෂඥ වෛද්‍ය සේව රට තුළ පවතින විශේෂඥ වෛද්‍ය සේවාව පිළිබඳ යම් ඕවර්වියු එකක් හදාගන්න තියෙන අවස්ථාවක්. දැන් මේ අනුව එමෙතුමාගේ පැත්ත කරුව එමෙතුමන්ගේ පැත්තෙනුත් ප්‍රකාශ වුණා කාඩර් එක 3181ක් නියමිතයි. නමුත් වේකන්සීස් තියෙනවා 1139ක්. ඒ කියන්නේ දල වශයෙන් ගත්තම 135ක විතර හිඟයක් තියෙනවා. සමහර විශේෂ ශේෂ්‍ර ගත්තම ඒක ටිකක් මේ සලකා බැලිය යුතු හිඟයක් ලෙස තියෙනවා. දැන් මේ නිසා අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඌනතාවය නිසා ගුණාත්මක සහ ප්‍රමාණාත්මක සෞඛ්‍ය සේවාවක් සමාන ලෙස සෑම පුරවැසියෙකුටම ලබා දීම කියන ඒ මේ උවමනාව සහ ජනතාවට තියෙන අයිතිය නැති වෙලා තියෙනවා කියන අදහසක් තමයි සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ ගම්‍ය වෙන්නේ. ඒ නිසා මේ සේවාව නිසි ලෙස ස්ථාපිත කිරීම සඳහා රජය ගෙන අරගෙන තියෙන පියවරයන් මොනවද කියලා දැනගන්න අවශ්‍යයි.
ගරු කථානායකතුමනි, අපිට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී ප්‍රමාණවත් විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාව කොමනයි? ඒකේ තර්කයක් නැහැ. ඒතර පසුගිය කාලේ සිදු වුණු දේ තමයි සමහර විදේශීය පුහුණුවට ගිය වෛද්‍යවරුන් නොපැමිණීමේ ප්‍රවණතාවයක් තිබුණා. ඒක 2024 සැප්තැම්බර් මාසේ විතර වෙනකොට සාමාන්‍යයෙන් දළ වශයෙන් ගත්තොත් ගිය අයගෙන් 40%ක් විතර තමයි ලංකාවට නැවත ඇවිල්ලා තිබෙන්නේ. දැන් ඒක 65-70 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතුරු අයත් මේකට සහභාගී වෙයි කියලා. ඒතර විදේශීය පුහුණුව අවසන් කරලා එන විශේෂඥ වෛද්‍යවරයාට ඉස්සෙල්ලාම ටිකක් දුරබැහැර පර්යන්ත මූලික රෝහලක හෝ සමහර දිස්ත්‍රික් මහ රෝහලක පත්වීම ලැබුණාට පස්සේ සමහර කෙනෙක් යලිත් පෙරලා තම පුහුණු ලැබු රටේ යාමේ ප්‍රවණතාවයකුත් තිබුණා. ඉතින් මේ පිළිබඳ සියලු දේවල් අපි අවධානය යොමු කරමින් ඉන්නවා. විශේෂයෙන් මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් එක සාකච්ඡා කරලා උන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම එකක්. එයාගේ වැටුප් දීමන ඇතුළු පහසු ප්‍රවාහන දීම ඇතුළු පහසුකම් ලබා දීම. දෙවැනි එක ඒ විශේෂඥ වෛද්‍යවරු යොමු කරන දිස්ත්‍රික් මහ රෝහල් හෝ මූලික රෝහල් වල අවශ්‍ය කරන පහසුකම් ලබා දීම. ඒකත් වැදගත්. ඉතින් මේ කරුණු ස්ථාපිත කිරීමෙන් පමණමයි මේ ප්‍රමාණය අපිට රඳව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එපමණක් නෙවෙයි දැන් අපි අමාත්‍යංශය හැටියට මේ පවතින කාඩ් එක රිවයිස් කරගෙන යනවා. එතනදිත් මේ සංඛ්‍යාවේ වෙනසක් වෙනවා. සංඛ්‍යාව වැඩි වීමට තමයි නියමිත වෙලා තිබෙන්නේ. ඉතින් මේකේ කාඩ් එක වැඩි කර ගන්නවා වගේම ඉන්න රඳව ගන්නත් ඒ වගේම අනිත් පැත්තෙන් තවත් අලුතෙන් බිහි කර ගැනීමටත් අපි ප්‍රමාණිකුලව කටයුතු කරගෙන යනවා. මේකට දරු කතානායකතුම ඔතුමා දන්න වෙලාවක් ගත වෙනවා. මොකද අපිට නේද හිතුව පමණින් විශේෂඥ වෛද්‍යවරු බිහි කරන්න බෑ.
ගරු කතානායකතුමනි, අපි තවදුරටත් ගත්තම දැන් විදේශ පුහුණුවට යන්න කලින් ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී පුහුණුව නැත්නම් SR පීරියඩ් එක ගත්තම ඒ කෙටි කාලයකට ඒ කණ්ඩායම රජයේ රෝහල් වෙත මේ විශේෂඥ සේවාව සැපයීම සඳහා යොමු කරලා තියෙනවා. නමුත් ඔවුන් බොහෝ විට කෙටි කාලයක් ඇතුළත විදේශගත වෙනවා තමන්ගේ විශේෂඥ පුහුණුව සඳහා. දැන් ඒ නිසා වෙන වැඩේ තමයි රෝහල් පද්ධතිය කොටසක් තියෙනවා නිතර මේ විශේෂඥ වෛද්‍ය සේවා සැපයීමේ මේක අඩපණ වෙනවා. මොකද එහෙම අයගෙන් තමයි ඒ රෝහල් බොහෝ විට සේවාව සපයගෙන තියෙන්නේ. ඒ නිසා දැන් මේ විශේෂයෙන්ම විශේෂඥ පුහුණුව සඳහා තෝරා ගන්න ලබන වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න එකත් ඒ වගේම මේ මෙන්න මේ කාරණේ පිළිබඳ යම් අවබෝධයක් සහිත සාකච්ඡාවකුත් එක්ක විශේෂයෙන්ම පශ්චාත් උපාධි ආයතනයෙන් සහ අදාළ ඒ විශේෂඥ වෛද්‍ය සේවාවන්ට අදාළ කොලීජිස්වල එක සාකච්ඡා කරලා යම් එකඟතාවයක් ගොඩනගා ගන්න ආණ්ඩුව මැදිහත් වෙන්න පුළුවන්ද කියන එකත් ඒ වගේම අර ගරු එමුතුමන් මතු කළා වගේම විදේශගතව ඉන්න දැන් රට හැර ගිහිල්ලා විදේශගතව ඉන්න ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් බොහෝ පිරිසක් දැන් කැමැත්ත ප්‍රකාශ කරමින් ඉන්නවා රට තුලට නැවත එන්න පුළුවන් කියන අදහස. ඒ ඔවුන්ට නැවත ඇවිල්ලා මේ රටේ සේවය කිරීම සඳහා යම් අවස්ථාවක් සලසා දිය හැකිද කියන කාරණේ සම්බන්ධ නීතිමය ගැටලු निराකරණය කරගන්නමින් කරන්න පුළුවන්ද කියන කාරණේත් ගරු එමුතුමාගෙන් අදහසක් විදියට බලාපොරොත්තු වෙනවා.
කතානායකතුමනි, අපි කාඩ් රිවිෂන් එක කරන්නේ අතරම එකක් PGIM එක, දෙවෙනි එක තමයි අපේ කොලෙජස් වල සම්බන්ධතාවය සහිතව. මොකද අපිට අවශ්‍යතාවය වගේම ඒවෙන් ගොඩනගා ගන්න ප්‍රමාණයත් අපිට වැදගත් නිසා. ඊළඟ ඔබතුමා මතු කරපු දෙවෙනි කාරණය සමහර ලංකාවේ හැර ගිය විශේෂඥ වෛද්‍යවරු යලි කැඳවා ගැනීමේදී යම් බාධා පැවතු. නමුත් අපි ඒ දැන් බාධා ලිහිල් කරගෙන යනවා. දැන්ටමත් මට කියන්නට පුළුවන් එවැනි පසුගිය කාලයේ විවිධ හේතු මත රට අතහැරලා ගිය විශේෂඥ වෛද්‍ය ප්‍රමාණයක් දැන් අපේ රට ඇවිල්ලා සේවය කරනවා. සමහර පුරප්පාඩු පුරව ගන්න වෙන්නේ එයාගෙන් තමයි. තවත් ඒ අර තියෙන බාධා අපි ඉවත් කරගෙන යනවා. අපි ඒක මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා එය මොන හේතුවක් මත පසුගිය කාලේ රට අතහැරලා ගියත් දැන් මේ රටේ සෞඛ්‍ය සේවාව යලි ගොඩනැගීම සඳහා එයාගේ මැදිහත් වීම ලබා දේවි කියලා. මොකද ඇත්තටම අපි එයා වෙනුවෙන් අපේ රටේ ජනතාවගේ බදු මුදල් අධ්‍යාපනයට, දේශීය පුහුණුවට, විදේශීය පුහුණුවට, සායනික පුහුණුව වලට විශාල වශයෙන් යොදවලා තිබෙනවා. ඉතින් ඒ යුතුකමේ විශේෂඥ වෛද්‍යවරු ඉටු කරලා අපේ රටේ සෞඛ්‍ය සේවය ඉහළට ඔසවා තබලා විශේෂයෙන්ම අපි යුනිවර්සල් හෙල්ත් කවරේජ් එකේ අඩුතරවේ 80-85 රෑන්ක් එකකටවත් එන්න පුළුවන් හැටියට ඒ විශේෂඥ වෛද්‍යවරු මැදිහත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒසයි ඒක විවෘත ආරාධනකුත් මේ වෙලාවේ කරනවා. යට එන්න ඔබට තිබෙන බාධා අපි ඉවත් කරලා දෙන්නම්. ඔබට නේද ඔබගේ සේවා ස්ථානයේ අනුව දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීමේදී හෝ වෙනත් ප්‍රවාහන ප්‍රශ්නවලදී ඒවට මැදිහත් වීමක් කර රජ සූදානම්.
ස්තුතියිතුමා. දෙවෙනි වටේ ගරු රජීව ජයචන්ද්‍ර මූර්ති මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ඉසන් සමරියම
ගරු මන්ත්‍රී මහන්
ඉසන් සමරිය
ගරු නිසාතවර මන්ත්‍රී මහන්
ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමින් පිළිතුරු සභාගත කරනවා
පාර්ලිමේන්තු ස්ථාර නියෝග 27 ප්‍රශ්න ගරු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා
තානායකතුමනි වාහන ආනයනයේදී බදු අයකර ගැනීම විවිධ පාර්ශ්වයන්ගේ වුමනාවන් ඉටුවනසේ සංකීර්ණ ලෙස සකස්ව තිබීම නිසා බදු දෙලින් රිංගමින් ආනයනික බදු පැහැරහැරීම් දිගින් දිකටම සිදුවෙන බව ආර්ථික විශේෂඥින් ඇතුළු අපගේ මතයයි. සරල හා විනිවිද භාවයකින් යුතු වාහන ආනයන බදු ක්‍රමයක් හඳුන්වා දීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා රජයේ ආදායම අහිමි වන අතරම අසමතුලිත වෙළඳපොළ තරඟයක් හා අවසන් පාරිභෝගිකයාද දැඩි අපහසුතාවයන්ට පත් කරයි. එනිසා මේ මාතෘකාව පිළිබඳව රජයේ පැහැදිලි ප්‍රතිපත්තිය බලාපොරොත්තුවෙන් මම ප්‍රශ්න ඉදිරිපත් කරන ආනයනික විද්‍යුත් වාහනවලට බදු අය කරගනු ලබන්නේ එම වාහනවල උපරිම දහරිතාවය මැක්සිමම් මෝටර් කැපැසිටි මතද ශ්‍රේණිගත දහරිතාවය රේටඩ් මෝටර් කැපැසිටි මතද නැතහොත් වෙනත් කුමන නිර්ණායක මීට ඇතුළත්ද එම සීවාවන් මත පැනවෙන බදු වෙන වෙනම දන්නේ දන්වන්නේද මේ ප්‍රශ්නේ මම ඇහුවේ ගරු කථානායකතුමනි චෝදනාවක් තිබෙනවා සමහර වෙලාවට පැරලල් ඉම්පෝටර්ස්ලට එක වැඩ පිළිවෙලකුත් නියෝජිත ආයතනයට එක වැඩ පිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා කියන චෝදනාව පැරලල් ඉම්පෝටර්ස්ලට මැෂින් මැක්සිමම් කැපැසිටි සූත්‍රයත් නියෝජිත ආයතනයට රේටඩ් මෝටර් කැපැසිටි සූත්‍රය අපි දැනගන්න කැමතියි මොකක්ද මේ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය පාවිච්චි කරන ලද හෝ නවතම BYD විද්‍යුත් වාහන හෝ මෙරටට ආනයනය කරන නියෝජිත ආයතන විසින් මෙතෙක් එම වාහන නිෂ්කාශනය කිරීමේදී බදු ගෙවා ඇත්තේ කුමන ධාරිතාවයක් මතද යන්න වෙන්වෙන් වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකාවට BYD දේශීය නියෝජිත ආයතනය විසින් ආනයනය කරනු ලබන AWTO3 හා අනෙකුත් විද්‍යුත් වාහනයක වාර්තා කොට ඇති උපරිම ධාරිතාවය හා ශ්‍රේණිගත ධාරිතාවයන් කොපමණ මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති මෙම විද්‍යුත් වාහනවල සැබෑ ධාරිතාවය තහවුරු කර ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇද්ද එම පරීක්ෂාවන් සිදු කරනු ලබන්නේ කවුරුන්ද ඊට ජාත්‍යන්තර මට්ටමේ සහයෝගය ලබාගෙන තිබේද එහි ප්‍රගතිය කුමක්ද විශේෂයෙන්ම ගරු කථානායකතුමනි චෝදනාවක් තියෙනවා මේ හරියාකාරව මේ ප්‍රතිපත්තින් ක්‍රියාත්මක නොවීම තුල එක වාහනයකින් රටට බදු වශයෙන් ආදායම ලක්ෂ 40ක් 45ක් අහිමි වෙනවා කියන කාරණාව ඒ සමාජයේ කතා වෙනවා. නිසා ඒ පිළිබඳව නිවැරදි තොරතුරු අපිට අවශ්‍යයි. බදු අය කිරීමේ ව්‍යාකූලත්වය මත කොපමණ වාහන සංඛ්‍යාවක් රේගුව තුල සිර වී ඇද්ද? කොපමණ වාහන සංඛ්‍යාවක් මේ වන විට නිදහස් කර ඇද්ද? බදු ව්‍යාකූලත්වය සඳහා විසඳුම් ලැබෙනතුරු මෙම සියලු වාහන තවදුරටත් රේගුවේ රඳවා තබා ගැනීමක් සිදු කරන්නේද? නොයසේනම් මේ සම්බන්ධයෙන් රජයේ විසඳුම කුමක්ද? මේ නිසා අදවන විට රජයට අහිමිව ඇති බදු ආදායම කොපමණද? එයට වගකිව යුත්තන් කවුරුන්ද? ඒ සම්බන්ධයෙන් රජය පීවර ගන්නේද? අපිට ආරංචියක් තියෙනවා ගරු කතානායකතුමනි, මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මේ රඳවාගත්තු වාහන ඇත්ත වශයෙන්ම අර බදුවල වෙනසට ඒ වටිනාකමට බැංකු අපකරයක් බැංක් ගැරන්ටි එකක් තියලා ඒ වාහන රිලීස් කරන්නට හදනවා කියන කාරණාව අද කතාබහ වෙනවා. ඇත්ත වශයෙන්ම ඩියුටි ප්ලස් වැලියු කියන සූත්‍රය හරහා තමයි ඒ වගේ රිලීස් එකක් කරනවා නම් ඒක රිලීස් කරන්නට ඕනේ. ඒ වගේම මේ වගේ යම්කිසි වරදක් සිදු වෙලා තිබෙනවා නම් ඒ රජයට අහිමි වෙන පාඩම, අහිමි වෙන සමා වෙන බදු ආදායම අපි අනිවාර්යයෙන්ම ලබා ගන්නට ඕනේ. මෙම ගැටලුව තුලින් ඉගෙනුම් ලබා වාහන ආනයනය සම්බන්ධව බදු ප්‍රතිපත්තිය සංශෝධනයට රජයේ සතුව යෝජනා තිබේද? ඒ ආරම්භ කරනු ලබන්නේ කවදාද? ලෝකයේ බොහෝ දියුණු රටවල්වල ඉතාමත්ම රටට වැදගත් වන, රටට හානියක් නොවන සූත්‍ර ක්‍රියාත්මක වෙනවා. ඒවයිනුත් අත්දැකීම් ලබාගෙන නිවැරදි සූත්‍රයක් නිර්මාණය කරලා විශේෂයෙන්ම මේ වාහන ආනයනයේදී මේ සිදුවෙන අක්‍රමගති අක්‍රමිකතාවය අවම කරන්නට වඩාත් සුදුසු වැඩසටහනක් අවශ්‍යයි කියන එක මම යෝජනා කරනවා. මගේ ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වෙමි.
ප්‍රකතානායකතුමනි, විපක්ෂ ප්‍රධාන සංගායකතුමා, සමහර දන්නවා ඇති මේ BYD වාහන ආනයනකරුවෙක් මේ වෙනිටත් අභියාචනා අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩුකරුවක් ගොනු කළා තියෙනවා. ඒක නිසා මේ ප්‍රශ්නයට මේ අවස්ථාවේ පිළිතුරක් ලබා දීමට නොහැකි බව දන්නවා.
ගරු විපක්ෂ නායකතුමා,
ප්‍රශ්නෙම මම සූදානම් වෙන්නේ නැහැ කිසිම නඩුවක පාර්ශ්වකරුවන්ට අගතියක් හෝ සුගතියක් වෙලා ආකාරයට බලපෑම් කරන්න. නමුත් මේ ප්‍රශ්නේ නිසා ගරු කතානායකතුමනි, විශාල ප්‍රමාණයක් පාරිභෝගිකින් ආනයනකරුවන් අගතියට පත් වෙලා තියෙනවා. ඒ වගේම සමාජය තුළ මේ කතාබහක් තිබෙනවා. ඒ කතාබහ ඒ තරම් අපේ රටේ ආර්ථික කළමනාකරණයට සුදුසු නැහැ. විනාඩියක් මට පැහැදිලි කරන්න අවස්ථාව දෙන්න, බාධා කරන්න එපා.
ගරු විපක්ෂ නායකතුමා, දැන් ආය තව මේකට වාදයක් කරගන්න බෑ ගරු විපක්ෂ නායකතුමා. මේ කාරණාව විපක්ෂ නායකතුමා මේක වාදයක් කරගන්න බෑ ගරු විපක්ෂ නායකතුමා. ගරු වෛද්‍ය රාමනාදන් අච්චුනා මහතා.
Honorable Speaker, thank you for providing this opportunity. Unfortunately, I am not good in reading in Sinhalese, but I gave you the letter in Sinhalese. Therefore, I wrote this letter in Tamil and reading. If there is any mistake in my readings, please apologize me. Mage prashna mang kiyawannam karu kathanayakathuma Kelaniya Vishwavidyalayata anubathawa pavathuna Gambaha Vikramarachi Ayurveda Vidyadinaya pasugam wadidubunu krimakin toraba ගැසට් නිවේදනයකින් 2021 වසරේදී නවපිට දෙකක් ආරම්භ කරමින් ගම්බහ වික්‍රමරාජි තේසිය වෛද්‍ය විශ්වවිද්‍යාලය බවට උෂස් කරන ලදී. එහිදී විශ්වවිද්‍යාලයේ පහසුවම් වැඩි දියුණු කිරීමකින් තොරව තේසිය සෞඛ්‍ය විද්‍යා සහ තාක්ෂණයේ පීඩිය සහ තේසිය සමාජ විද්‍යා සහ කළමනාකරණ පීඩිය ලෙස පීඩ දෙකක් අලුතින් ආරම්භ කරන ලදී. මෙහි දේශීය සෞඛ්‍ය විද්‍යා සහ දාක්ෂණයේ පීඩය වැඩිම ශිෂ්‍ය සංගාවයක් සිටින පීඩයක් වෙන අතර මේ වන විට සිසුන් 1000කට අධික සංඛ්‍යාවක් එම පීඩියේ ඉගෙනම ලබයි. ඔවුන්ට අවශ්‍ය විද්‍යාගාරය පහසුකම් නැත. පරිගණකාගාර පහසුකම් ඉතිකර නැත. තවමත් මේ පීඩියේ සිසුන්ට ස්ථීර ගොඩනැගිල්ලක් හෝ නොමැත. තේසන ශාලා තිබෙන්නේ 7ක් පමණයි. සිසුන් 1000කට අධික සංඛ්‍යාවක් ඉන්න මේ පීඩයේ ශිෂ්‍යන්ට ඊළඟ සැප්තැම්බර් මාසයේ සිට අධ්‍යයන කටයුතු කරන්න ඉඩකඩ නැහැ. ඒ වගේම මේ ආරම්භ කරන තියෙන අලුත් උපාධි පාඨමාලාවන්ගේ විෂය නිර්දේශයේ ප්‍රථම උපාධි කණ්ඩායම පදභාගන වසරක් ඇතුලේ සිසුන් දැනුවත් නොකර වෙනස් කර තිබෙනවා. මේ නීති විරෝධී විෂය නිර්දේශය වෙනස් කිරීම නිසා ඔවුන් මුලින්
ලියාපදිංචි ඉගෙන ගන්නේ විෂය නිර්දේශය නොවේ වර්තමානයේ. මේ හේතුවෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවි තිබෙනවා. ඒ වගේම මේ අලුත් උපාධි පාඨමාලාවෙන් නිශ්චිත රැකියා ක්ෂේත්‍රයක් අරමුණු කරගෙන නොවේ ආරම්භ කර තිබෙන්නේ. ඒ නිසා මේ සිසුන්ට උපාධියට අදාළ රැකියා ක්ෂේත්‍රයක් නැත. 2021 බඳවාගත් ප්‍රථම උපාධි කණ්ඩායම 2026 වසරේ උපාධිය සම්පූර්ණම කිරීමට නියමිතව තිබුණත් ඔවුන්ගේ මේ කැටලු තවමත් විසඳෙන්නේ නැත. මේ කැටලු විසඳා ගැනීම වෙනුවෙන් එම පීඩයේ සිසුන් 2025 ජනවරි 29 විරෝධ දාවියක් සමඟ සද්‍යග්‍රහය ආරම්භ කරන ලදී. එම සද්‍යග්‍රහය අඛණ්ඩව දින 36ක් පැවති අතරින් අනතුරුව 2025 2 28 දින අගමැතිතුමිය සමග සාකච්ඡාවක් ශිෂ්‍ය සංගමයට ලැබුණු අතර 2025 3 5 දින 5 දින අගමැතිතුමිය මෙම කැටලු වලට අදාළ නිර්දේශය ලබා ගැනීමට විශේෂ පංච පුත්කල කමිටුවක් පත් කරන ලදී. මාස 4කට ආසන්නය කාලයකින් පසු එම කැමිටුව විසින් ඔවුන්ගේ නිර්දේශය ඇතුළත් වාර්තාව 2025 ජූලයි 2 දින හැමතිතුමියට බාර දෙන ලදී. එහෙත් තවමත් එම සිසුන්ට නිර්දේශවල සඳහන් විසඳුම් රජ විසින් ක්‍රියාත්මක කර නැත. ඉදා කෙටි කාලයකින් එම පීඩියේ ප්‍රථම උපාධි කණ්ඩායම උපාධිය සම්පූර්ණම කරන්නට ඉතිරිව තිබුණොත් මේ උග්‍ර කැටලු විසඳි නැතිව ගුණාත්මක උපාධියක් නැතිව ඔවුන්ට රැකියා නැත. ප්‍රශ්න අංග 1 2025 ජූලි 2 කැමිටුව විසින් අමතිතුමියට බාර දුන් වාර්තාවේ සදාහන් නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? විසඳුම් ක්‍රියාත්මක වීම පළමු කණ්ඩායමේ උපාධි අවසන් වීමට පෙර සිදු කරනවාද? දෙවැනි ප්‍රශ්න එම නිර්දේශය ක්‍රියාත්මක වීමේදී ඔවුන්ගේ උපාධි පාඨමාලාව මාලාවල විශේෂකරණයෙන් වෙනස් වීමට ඉඩ තිබේද? උදාහරණ BSc උපාධිය BA වීමට හෝ BHSc උපාධි BTech වීමට. තුන්වෙනි ප්‍රශ්න නාමිකව ආරම්භ කරන ලද මෙම විශ්වවිද්‍යාලයේ මූලික අරමුණු වලට පරිබාහිරව තිබෙන උපාධි පාඨමාලා සඳහා රජයේ තීරණය කුමක්ද? මූලික අරමුණු ලෙස සඳහන් වෙන්නේ ආයුර්වේද ශ්‍රේෂ්ඨය ප්‍රවර්ධනය කිරීම උවත් නව උපාධි වශයෙන් දාක්ෂණ සහ කළමනාකරණ ශ්‍රේෂ්ඨයෙන් ගී උපාධි පාඨමාලා ආරම්භ කර ඇත. හතරවැනි ප්‍රශ්නය නොකල නැබෙන පාඨමාලා වෙන විශ්වවිද්‍යාලවල වලට අනුබත කරනු බව රජය ප්‍රකාශ කර තිබෙනවා. ඒ ක්‍රියාවලිය ප්‍රමාද ඇයි? පස්වැනි ප්‍රශ්නය සිසුන්ගේ විෂය නිර්දේශ ඉක්මනින් නැවත සුදුසු පරිදි සකස් කර දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජයේ කටයුතු නොකරන්නේ ඇයි? 6 මෙම උපාධි කතාරණ සිසුන්ගේ රැකියා ක්ෂේත්‍රයේ සම්බන්ධව රජයට තිබෙන වැඩපිළිවෙල මොකක්ද? 7 නැව කණ්ඩායම සහ දැනට සිටින කණ්ඩායම් 3 සෙප්තැම්බර් මාසයේ සිට ඉගෙනුම ලබන්නේ කොහේද? ඉඩ පහසුකම් නොමැති වීම සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙල කුමක්ද? 8 මෙම උපාධි පාඨමාලාව නව පඳවා ගැනීම සම්බන්ධව රජයේ වැඩපිළිවෙල කුමක්ද? 9 විෂය නිර්දේශයේ නීති විරෝධීව වෙනස් කරමින් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය හල නිලධාරීන් සම්බන්ධව පරීක්ෂණ ප්‍රමාදයයි. ආචාර්යවරු 10 ප්‍රශ්නේ ආචාර්යවරු පදවා ගැනීමේ සිදුව ඇති වංජා වලට නීතිය ක්‍රාත්මක නොකරණේයි ගරු කතානායකතුමා. මගේ මොකරි වරද තිබෙනවා මා සමාවෙන්න. මම දෙමළින් ලිව්වේ මේක.
නෑ ඔබතුමා සිංහලෙන් කිව්වේ.
නෑ මේ ලිව්වේ.
ආ හරි.
දෙමළින් ලියලා තියෙන.
ගරු අග්‍රහමත්තුතුමනි.
ගරු කතානායකතුමනි සති දෙකකට කල් ගන්නවා.
මොකද ඔබතුමා පොයින්ට් එක?
මේ තව කාරණාව දෙකක් කියන්නම් ඔබතුමා මේක වැරදි නම් ආයෙ මට කතා කරන්නවත් දෙන්න එපා පාර්ලිමේන්තුවේදී ඒ කාරණාව එකයි මම මේ මිනිස්ටර්ස්ලා දෙන්නාටම දැනුවත් කරලා තියෙනවා උත්තරේ මම කියන්නේ කොහෙද කියලා
මේ කියන්නකෝ ඔකේ
තප්පර 20යි ළමයි එක්කෙනෙක්ව ගෙනලා මේ කරු කතා නායකතුමා එයාගේ වීඩියෝ කරලා එයාට මේ කාණයක් කරලා ඒ දෙන්න දෙකම
මම ගරු මිනිස්ටර්ස්ලා
දැනුවත් කරලා තියෙනවා
ඒ මේ සභාවේ කන්ඩක්ට් කිරීමේ තියෙන මේ ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා අමාත්‍යංශ නිවේදන ගරු ආචාර්ය හරණි අමසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය 2025/7/11 සිට දින ගරු වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා විසින් ස්ථාර නියෝග 27/2 යටතේ අතර ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම
ගරු කථානායකතුමනි 2020 වසරේ අගෝස්තු මාසයේදී සංවර්ධන නිලධාරීන් වෙත රජයෙන් ස්ථිර රැකියා අවස්ථා ලබා දීම පිළිබඳව ඒ දිස්ත්‍රික්ක මොන දිස්ත්‍රික්ක වලදීද ලබා දුන්නේ කියන ප්‍රශ්නය පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් 2019/12/31 දිනට පෙර උපාධිය ලබා තිබූ වයස අවුරුදු 45 නොඉක්වමු රැකියා විරහිත උපාධිධාරීන් අමප එල ඉරාක් 20.312 එල ඉරාක් 201 එල ඉරාක් 0.08 හා 2022/5 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව 2022/5 දින ඇතිව ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අමප එල ඉරාක් 20 එල ඉරාක් 0.428 එල ඉරාක් 201 එල ඉරාක් 0.08 එක හා 2022/18 දින ඇති අමාත්‍ය මණ්ඩල සටහනට අදාළව 2022/19 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය සහ අමාත්‍ය මණ්ඩල එල ඉරාක් 20 එල ඉරාක් 1187 එල ඉරාක් 301 එල ඉරාක් 0.02 දින ඇති අමාත්‍ය මණ්ඩල සටහන සම්බන්ධයෙන් 2020/8/19 දින ඇතිව රැස් වූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපාධිධාරී අභ්‍යාසලාභීන් 49,448 දෙනෙකු 2020/9/2 සිට ක්‍රියාත්මක වන පරිදිද 7,885 දෙනෙකු 2021/2 පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදිද 803 තුන් දෙනෙකු 2021/3/26 දින සිටද පුහුණුව සඳහා නියුක්ත කර ඇත. එම නිලධාරීන් අතුරින් එක් එක් දිස්ත්‍රික්කයන් යටතේ ඇමුණුම එකෙහි දක්වා ඇති පරිදි අභ්‍යාසලාභීන් පුහුණුව සඳහා වාර්තා කර ඇත. ඒ අනුව අමප එල ඉරාක් 21, එල ඉරාක් 1,639, එල ඉරාක් 315, එල ඉරාක් 0.33 හා 2021/9/13 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය සහ සංවර්ධන නිලධාරී සේවයේ සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ රාජ්‍ය සේවා කොමිසම් සභාවේ අනුමැතීන් ප්‍රකාරව ඉහත සඳහන් කරනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභී නතුරින් අදාළ සියලුම සුදුසුකම් සම්පූර්ණ කර ඇති 2020/9/2 බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ට 2022/1/3 දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිරපත් වීමද 2021/2/1 සහ 2021/3/26 බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ට 2022/4/2 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධන නිලධාරී සේවයේ පත්වීම් ලබා දී ඇත. දෙවනි ප්‍රශ්නය ගරු කථානායකතුමනි මේක 2014 වසරේදී සිදු වූ දෙයක්. මේ පිළිබඳ අපි තොරතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේක අධ්‍යාපන අමාත්‍යාංශය සතු තොරතුරු නෙවෙයි. ඒ තොරතුරු අපිට තාම ලැබිලා නැහැ. අපිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියන්නේ ඔවුන් ගාවත් මේ පිළිබඳ නිසි තොරතුරු නැහැ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ 2014 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයෙන් යාපනය විශ්වවිද්‍යාලය වවුනියා මණ්ඩපයද ඇතුළත්ව නැගෙනහිර විශ්වවිද්‍යාලය ත්‍රිකුණාමලය මණ්ඩපයද ඇතුළත්ව සහ අග්නිදිග විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලයන්හි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් සිසුන් 71% පමණ 2020 වර්ෂයේ අවසාන වන විට උපාධිය අවසන් කර ඇති අතර මේ අතරින් බඳවා ගැනීමේ සුදුසුකම් සම්පූර්ණ කළ සිසුන්ට ඉහත සංවර්ධන නිලධාරී තනතුරු සඳහා අයදුම් කිරීමට හිමිකම් තිබී ඇත. හතරවෙනි එක ප්‍රශ්නය එසේ පත්වීම් ලබා දී නොමැත. පහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විසින් ඉදිරිපත් කරන ලද 2025-630 දරන පුද්ගල දත්තයන් අනුව පුරපාඩු 404ක් දක්නට තිබේ. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු පුරපාඩු පිරවිය හැක්කේ විද්‍යාපීඨ මගින් හෝ උපාධිධාරීන්ගේ විවෘත තරඟ විභාගයකින් තෝරා ගැනීමෙන් පසුවය. ඊට පරිබාහිර මෙවැනි ඉල්ලීම් සඳහා ප්‍රතිපක්තිමය තීරණයක් ලබාගත යුතුය. 6. උතුරු පළාතේ ලේකම්වරයා විසින් ගුරු හිඟය පිරිවීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත. 1. ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2023-10-23 වැනි දින පුරප්පාඩු 191ක් සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබුණි. ඒ අනුව සුදුසුකම් සපිරු උපාධිධාරීන් 121කට 224-63 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා දී ඇත. 2. ගරු ආණ්ඩුකාරතුමන්ගේ අනුමැතිය මත රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් 2023-10-23 දින පුරප්පාඩු 371කට ඉල්ලුම්පත් කැඳවා ඇති අතර සුදුසුකම් සපිරු උපාධිධාරීන් 253කට 2024-63 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා දී ඇත. 2024-12-31 වන දින පැවති පුරප්පාඩු අනුව 3516ක ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටිය සමාලෝචනය කිරීමේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මගින් 1758කින් යුත් පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දුන්නද අංක 21.09.1, 8.02, 8.04V සහ 2025-06-04 වැනි දින දරන අමාත්‍ය මණ්ඩලය තීරණය අනුව මෙම බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. 4. ජාතික ශික්ෂණලාභීන් ඩිප්ලෝමාධාරීන් 215 දෙනෙකුටද 2025-05-02 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා දී ඇත. ගරු ආණ්ඩුකාරතුමා ලබා දී ඇති අනුමැතිය පදනම් කොටගෙන පොදු සම්මුඛ පරීක්ෂණයෙන් සහ ප්‍රායෝගික විභාගයකින් සුදුසුකම් ලැබූ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනාංශ උපාධිධාරීන් 6 දෙනෙකුට සහ 13 දෙනෙකුට 2023-11-1 සහ 2024-07-15 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලබා දී ඇත. ඒ අනුව පළාත් මට්ටමින් හා රේකී අමාත්‍යංශයේ යොමු කිරීම අනුව ඉහත පරිදි ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කර ඇත.
ගරු මාත්‍රතුමා,
එකක් අහන්න පුළුවන්ද?
ඔබතුමාට මේ පැහැදිලි කර ගැනීමක් අවස්ථාවක් තියෙනවා.
අර thank you sir. මේ I would like to ask in tamil. கௌரவ பிரதமர் அவர்களே இந்த வளமையாக இந்த அப்பாயின்ட்மென்ட் கொடுத்தாலும் இந்த அப்பாயின்ட்மென்ட் வந்து சீனியாரிட்டி அடிப்படையில் தான் கொடுபடுகிறது. உங்களுக்கு நன்றாகவே தெரியும். எங்களுடைய மருத்துவத்துறை எடுத்து பார்த்தீங்கன்னா ஒவ்வொரு பச்சும் பாஸ் அவுட் பண்ணினா பிறகு சீனியாரிட்டி அடிப்படையில் தான் கொடுக்கப்படுகிறது. ஆனால் மற்ற இதுகளில் வந்து சீனியாரிட்டியை பார்ப்பதில்லை. ஒரு ஜெனரல் நாலேஜ் எக்ஸாம் ஒன்றை வைத்து ஏற்கனவே ஒரு டிகிரி முடித்தவர்களுக்கு மீண்டும் ஒரு ஜென்ரல் நாலேஜ் எக்ஸாம் ஒன்றை வைத்து அதற்கு பிறகுதான் அந்த ஜென்ரல் நாலேஜில் எடுக்கிறார்கள். அதன் போது சில நேரங்களில் 35-40 வயதுக்கு உட்பட்டவர்கள் அந்த ஜென்ரல் நாலேஜ் பாஸ் பண்ணாமல் சீனியராக இருந்தாலும் வேலை கிடைப்பதற்குரிய வாய்ப்புகள் குறைவு. ஆகவே இப்ப எடுக்கப்படுகின்ற உங்களுடைய அரசாங்கத்தில் எடுக்கப்படுகின்ற மற்ற அடுத்தடுத்த அப்பாயின்மெண்ட்களிலே இந்த ஜென்ரல் நாலேஜ் எக்ஸாம் என்றதை விட்டு பாஸ் அவுட் பண்ணுகின்ற சீனியோரிட்டி அடிப்படையிலே அப்பாயின்மெண்ட்களை கொடுக்க முடியுமான்னு கேட்கிறோம்.
අරු කතානායකතුමනි, ඒ පත්වීම් ලබා දෙන ක්‍රමවේද සේවාවෙන් සේවාවට වෙනස් වෙනවා. එතකොට උදාහරණයක් ඇත්තියට එතුමා අහන්නේ ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳව නම් එක විශේෂ සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ අනුව තමයි බඳවා ගැනීම කරන්නේ එක සේවාවෙන් සේවාවට වෙනස් වෙන නිසා මට පොදු උත්තරයක් දෙන්න බැහැ. නමුත් මේ අවස්ථාවේ අර සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ සහ ගුරුවරුන් බඳවා ගැනීමේ ප්‍රශ්න ගණනාවක් අවුරුදු ගණනාවක් තිස්සේ නිර්මාණය වෙලා තිබීම නිසා අපේ රජය ආවට පස්සේ අපි නඩු ගණනාවකුත් මේ පිළිබඳව පවත්වමින්ද ඒකට අපි අර වයස් සීමාව සලකන් නැතුව බඳවා ගැනීම කරන්න කියන යෝජනාව අපි ගරු අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් සේවාවෙන් මට මේකට පොදු උත්තරයක් දෙන්න බැරි. ඒක සේවාවෙන් සේවාවට බඳවා ගැනීම වෙනස් වෙන නිසා.
ස්තුතියි ගරු අග්‍රාමාත්‍යතුමනි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍ය ගරු නීතිජ්ජ හර්ෂණ නානාකර මහතා 2025/2/28 දින ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා විසින් ස්ථාවර නියෝග 27/2/8 අසන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක 1 ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ LTT ක්‍රියාකාරම් සදා සෝදා ලබා බන්ධනාගාරයට පත් කර ඇති දමිල සිරකරුවන් සහ සැකකරුවන් මේ වෙනුවට රඳවා ඇත. LTT සැකකරුවන් ගණන 4යි, LTT සිරකරුවන් ගණන 8යි, ජීවිතාන්තය දක්වා දඩුවම් ලැබූ 3යි, ජීවිතාන්ත දක්වා දඩුවම් ලබා ඇපීල් කර ඇති සිරකරුවන් 2යි, මරණ දඬුවම් ලැබූ සිරකරුවන් 2ක් සහ සිරකරුවන් 1ක වශයෙන්. අංක 2 වැලිකඩ බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, දුම්බර බන්ධනාගාරය, බූසා මීගමු යන බන්ධනාගාර රැඳවීමේ අධිකරණ කටයුතු ඉදිරිපත් කිරීමේදී සහ ආරක්ෂක බුද්ධි තොරතුරු මත මෙම රැඳවීමේ බන්ධනාගාර ආයතන වෙනස් වෙන අවස්ථා ඇත. ප්‍රශ්න අංක 3 ත්‍රස්තවාදී වැළැක්වීම පනතේදී රඳවා සිටින සිරකරුවන් සිය දඩුවම් කාලය අවසන් වීමෙන් පසුව නිදහස් කරනු ලැබේ. ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ රඳවා සිටින සැකකරුවෙකු අධිකරණය මගින් අපමද නිදහස් කළහොත් එම සැකකරුට බන්ධනාගාරයෙන් නිදහස් විය හැක. යම් සිරකරුවෙකු අභියාචනයක් ඉදිරිපත් කර ඇත්නම් එම අභියාචනය විභාග කර අවසානයේදී අධිකරණය මගින් නිදහස් කළහොත් එම සිරකරුට බන්ධනාගාරයෙන් නිදහස් විය හැක. යම් සැකකරුවෙකු අධිකරණය මගින් නිදොස්කොට නිදහස් කළහොත් ඔහුට බන්ධනාගාරයෙන් නිදහස් විය හැක. 4 සිරකරුවෙකු නිදහස් කිරීමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය ප්‍රකාරව සිරකරුවෙකුට සමාව දීමේ ක්‍රමවේදය සඳහා නීතිමය ප්‍රතිපාදන අඩංගු වේ.
ගෞරව சபாநாயகர் அவர்களே, ගෞරව அமைச்சர் அவர்களே, நீங்கள் இந்த எதிர்காலத்தில் ஏதோ ஒரு வகையில் பொது மன்னிப்பின் அடிப்படையில் அவர்களை விடுதலை செய்யறதுக்கான சாத்தியப்பாடுகள் தொடர்பில் தாங்கள் சொல்றதை வரவேற்கிறேன். மிக முக்கியமாக கதிராம தம்பி சிவகுமார், விக்னேஸ்வரநாதன் பார்த்திபன், கிருஷ்ணசாமி ராமச்சந்திரன், சண்முகலிங்கம் சூரியகுமார், ஜோன்சன் காலின், வெலண்டினோ, சச்சிதானந்தன் ஆனந்த சுபாகர், ஏஎச் உமர் கதாப், தங்கவேலு நிமலன், செல்வராஜா கிருவாகரன், தம்பி ஐயா பிரகாஷ், இவர்கள் நீண்ட காலமாக கிட்டத்தட்ட 14 வருடங்களிலிருந்து 30 வருஷங்கள் வரை இன்றைக்கும் ஜெயிலில் இருக்கிறார்கள். தயவு செய்து உள்ள குடும்பம், இதில் ஆனந்த சுதாகரனுடைய மனைவியும் இறந்து விட்டார், ரெண்டு பிள்ளைகள், பலத்த பேத்தியும் இறந்துட்டார், அப்பா அம்மா இல்லாத பிள்ளைகளாக இருக்கிறார்கள். இவர்களுடைய நீண்ட காலத்தையும் இவர்கள் ஜெயிலில் இருந்த காலத்தையும் கருத்தில் எடுத்தாவது மனிதாபிமான அடிப்படையில் இந்த உயர்ந்த சபையினூடாக ஜனாதிபதியையும் நான் கௌரவ நீதியமைச்சரையும் கேட்கிறேன், இவர்களை நீங்கள் பொது மன்னிப்பின் அடிப்படையில் விடுதலை செய்யறதுக்கு ஒரு வலிய ஏற்பாடு செய்து தருவீர்கள் நம்புறோம். அதுக்காக உங்களிடம் ஒரு விடையை எதிர்பார்க்க.
Yes. Yeah, as I've indicated to you, Honorable MP, basically granting of pardon is a presidential prerogative and a right according to the Constitution. That's why in my answer I read, as per section Article 34 of the Constitution, the President has the powers and not the Minister of Justice. However, a group of persons whose loved ones who are now convicted and in prison under the Prevention of Terrorism Act, their families, about 15 of them came to meet me and they handed me over a letter. So those names have taken in and is being considered at the moment as to what we can do. Other than that, I cannot make any promise because this prerogative is not within the purview of the Ministry of Justice, but it's with the President. So I would, whatever the applications you have, you may present it to the President also. But these members of the family came and spoke to me. So that's a matter I'm studying. There are about 11 or 15 individuals, if I'm not mistaken. That's my answer.
ස්ථාවර නියෝග 27/8 යටතේ පෞද්ගලික කරුණු පැහැදිලි කිරීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය V.S. රාධාකිෂ්ණ.
ගෞරව சபாநாயகர் அவர்களே, சனாதிபதி நிதியத்திலிருந்து புலமை பரிசில் பெறுதல் தொடர்பாக சிறப்புரிமை மீறல். தேசிய மக்கள் சக்தியின் பாராளுமன்ற உறுப்பினர் கௌரவ ரவீந்திர பண்டாரா அவர்களால் பிரதம அமைச்சரிடம் கேட்கப்பட்ட வாய்மூல கேள்விகள் அடிப்படையில் முன்னாள் ஜனாதிபதிகள், அமைச்சர்கள் மற்றும் பாராளுமன்ற உறுப்பினர்கள் பிள்ளைகளின் உறவினர்கள் மற்றும் நண்பர்களுக்கு 2006 பிறகு ஜனாதிபதி நிதியத்தின் மூலமாக நிதி வழங்கப்பட்டது பற்றி 2025/8/5 கேள்வி எழுப்பப்பட்டது. குறித்த பெயர் பட்டியலில் 2006 முன்னாள் தேசிய பட்டியல் பாராளுமன்ற உறுப்பினர்களான வி ராதாகிருஷ்ணன் அவர்களுக்காக திருமதி கே ராதாகிருஷ்ணன் அவர்களுக்கு வெளிநாட்டு புலமை பரிசல் வழங்கப்பட்டுள்ளதாக குறிப்பிடப்பட்டிருக்கின்றது. குறித்த அறிவித்தலை அடிப்படையாக கொண்டு தற்பொழுது பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்த எனக்கு அவதூறு ஏற்படுத்தும் வகையில் பொய்யான செய்திகள் மூலம் வலைதளங்களின் மூலமாகவும் இலத்திரியல் ஊடகங்கள் மூலமாகவும் பரவுகின்றன. ஆனால் அதில் குறிப்பிடப்பட்டுள்ள வி ராதாகிருஷ்ணன் என்னும் பெயர் பெருமாள் பிள்ளை ராதாகிருஷ்ணன் ஆக இருக்க வேண்டும் என்றும் அதில் குறிப்பிட்டுள்ளது வேலுசாமி ராதாகிருஷ்ணன் என்ற எண்ணை பற்றியதல்ல என்றும் அந்த நேரத்தில் நான் மாகாண சபையில் பிரதிநிதித்துவப்படுத்திய உறுப்பினராக இருந்திருக்கின்றேன் என்றும் பாராளுமன்றத்தில் பிரதிநிதித்துவப்படுத்தவில்லை என்றும் இந்த உயரிய சபைக்கு நாட்டின் மக்களுக்கும் அறிய தருகின்றேன்.
பிரதான வெடக்கட்டு ஆரம்பி பணத் கெட்டும் யோஜனா அதிகரணத்தா ஜாத்திய ஏகாபத்தா அமாத்தியுமா கரு மந்திரித்துமா தயசிரி ஜாத்திரி மந்திரி
அனுதேக தேக்க ஆயத்தே ඉස්ලාම් මම ගන්න කැමති විශේෂයෙන්ම අපේ මේ යෝජනාව සම්බන්ධව ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස මේ කිඩුම්පත් ඉදිරිපත් කරන දැන් අපේ අමතුමා සම්බන්ධවයි විශේෂයෙන් මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78(1) මම ඔබතුමාට කරුණාකරලා බලන්න කියලා යෝජනා කරනවා. සෑම පනත් කෙටුම් පතක්ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට යටත් පිරිසෙන් දවස් 7කට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. දවස් 7කට පෙර. ඒක මම ඔබතුමාට පෙන්නලා දෙන්න කැමතියි. 52(5) සාවර නියෝග පනත් කෙටුම් පත ගැසට් පත්‍රයේ පළ වූ දින සිට දින 7ක කාලයක් ඉකුත් වීමෙන් අනතුරු කවරෝ වේලාවක ඉහත 2(2) දක්වා ඇති යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ අතුලත් කරනු ලැබිය යුත්තේ. එතකොට ගරු කථානායකතුමනි මම ඉංග්‍රීසි එකත් මම ඔබතුමාට කියවන්නම්. Every bill shall be published in the gazette at least 7 days before it placed on the order paper of parliament. එතකොට මේකෙන් බොහොම පැහැදිලි මේක 31 වෙනිදා මේක ගැසට් පත්‍රයට අතුලත් කරන්නේ. සාමාන්‍ය 31 අපි ගණන් ගන්නේ නැහැ. අත වශයෙන් පළවෙනිදා ඉඳලා. ඒ කියන්නේ 31 කොයි වෙලේද 12ට කියලා තමයි අපි සාමාන්‍යයෙන් අපේ තිබෙන නීති තත්ත්වයන් එක කතා කරන්නේ. එතකොට රෑ 12ට. එතකොට එදා ඒ දවසේ ගණන් ගන්නේ නැහැ. එතකොට පළවෙනිදා දෙවෙනිදා 3 4 5 6 7. එතකොට අද තමයි ගරු කථානායකතුමනි 7 වෙනි දවස. ඉක්ුත් වෙලා නැහැ. ඒ කියන්නේ මේක බොහොම පැහැදිලිව තියෙනවා ගැසට් පත්‍රයේ පළ වූ දින සිට දින 7ක කාලයක් ඉක්ුත් වීමෙන් පසු. ඒ කියන්නේ අද රෑ 12ට තමයි මේ දින 7 ඇතුළත් වෙන්නේ. එතකොට හෙට තමයි අත්ත වශයෙන් මේක හෙට තිබුණා නම් පාර්ලිමේන්තුව අපේ නිවර්දිනයක් ඉඳ කරන්න බැරි නිසා. නමුත් මම ඉල්ලීමක් කරනවා මේක දින 7 ඉක්ුත් වෙලා නැති නිසා කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා මේක වෙනත් දිනයක ඊළඟට පාර්ලිමේන්තු රැස්වෙන දිනයක ගේන්න කියලා. අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ ප්‍රොසීඩි එක කඩනවා නම් ඒක ඉතින් ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි කියන එකයි මම ඔබතුමාට ඉතින් මේක චැලෙන්ජ් කරන උඩත් ප්‍රශ්නයක් වෙයි මම හිතන්නේ. මොකද මේක වැරදි විදියටයි මේක කරන්නේ. තව දවසක් එඩිට් ගියයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මේක කරන එක හරියට කරන්න. මේක මේ ගේන එකට අපේ විරෝධතාවයක් නැහැ. හැබැයි මේකේ ෆන්ඩමෙන්ටල්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දින 7 ඉකුත් වෙන්නේ අද රාත්‍රී 12ට. මොකද හේතුව 31 මේක ඉදිරිපත් කරාට 31 රාත්‍රී 12ට කියන එක තමයි අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ. ඒතරේ එක තමයි අපේ පළවෙනි දිනේ විදිහට පත් වෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ තිබෙන තත්ත්වන 71 වගන්තියත් ඒ වගේම සාවරණීය 52 5 වගන්තියත් හොඳින් අවබෝධ කරගලා අපි මේ සම්බන්ධව ඉදිරියට කටයුතු කරමු කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. මේක අයින් කරයි කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද තව දවසක් එහාට ගියයි කියලා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම යෝජනා කරා.
බිස්නස් කමිටුත් කවුද කතා වුණා නේ සම්බන්ධයෙන් ගරු
සභාවට පුළුවන්
ගරු අමතෝ
ඉසුති ගරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ ඔය 78 කියවන්න නැතුව මා මෙතනට ආවම නෙමෙයි. ඒකේ තියෙන දින හත පිළිබඳව මට අවබෝධයක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. නමුත් ඔබ දන්නවා මේක ගැසට් පත්‍රයේ පළවෙන්නේ 31 වෙනිදා. හරිද? 31 30 print කරන්නේ 31 මධ්‍යම රාත්‍රියේ 30 මධ්‍යම රාත්‍රියේ ඉන්නේ 31 උදේ. 1 ඊට පස්සේ ඔබතුමා තර්කණයක් ගෙනාවා සාමාන්‍යයෙන් 31 වෙනිදා ගණන් කරන්නේ නැහැ කියලා. ඇයි ඒ? ඒකට හේතුවක් නැහැ. ගණන් කරන්න වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි 31 වෙනිදා ඉඳන් තමයි. 31 ඉඳලා ගණන් කරපුවම දවස් 7 සම්පූර්ණ වෙනවා 6 වෙනිදාට. ඒ නිසා මේක හරි පැටිපාටි අනුව ගණන්ලා තියෙන්නේ. ඒ කරුණ නිසා මා කියනවා මේක විරෝධතාවය ගණන් ගන්න පුළුවන් පදනමක් ඇති එකක් නෙමෙයි. මේක අද ඉදිරිපත් කිරීමට කිසිදු නෛතික බාධාවක් නැති බව මා සඳහන් කරනවා ගරු කතානායකතුමනි.
ගරුකට සභානායක
ඕඩර් පේපරකට කරුණු ඉදිරිපත් කරන්නේ සභානායක කාර්යාලයෙන් සභානායකවරයා වශයෙන් මම නිසාත් අන්තිතුමා වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. ඒකට වැදගත් කරුණක්. පළවෙනි කරුණ තමයි ගරු සභ කතානායකතුමනි අප මුද්‍රණාලයෙන් උත්සවල බැලුවා අමතර වශයෙන් ගරු අමතුමත් මමත් මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කර තිබෙන්නේ ජුලයි 30 රාත්‍රී 12ට පෙර. ඒතර මේක 31 අලුයම 12:01 සිට මේ ගැසට් පත්‍රය පළ වූ එකක්. ඒක තමයි ගැසට් පත්‍ර සම්බන්ධ තිබෙන පොදු නියාම. දෙක ගත්තොත් ගරු කතානායකතුමනි මේ සතිය ගණන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ගත්තොත් මම හිතනවා මේක ඉතා හොඳ අත්දැකීමක්. මා උදාහරණ කීපයක් යන්න කැමැති. එකක් තමයි ගරු කතානායකතුමනි DFCC බැංකුව ඉවත් කිරීමේ හා අනුශාංකික විධිවිධාන පනත් කැටුම් පත ගැසට් කරන්නේ 2014 ඔක්තෝබර් 3. ෆස්ට් රීඩින් එක කරන්නේ 2014 10:10. දැන් අපි හරියටම ගත්තොත් මේක ගත්තොත් අපි අද මේ ප්‍රශ්නෙට දාලා ගත්තොත් 30:12 print වෙනවා. ඊට කලින් 31 උදේ ඉඳලා මේ ගැසට් පත්‍රය වළංගු විතර ජූලයි 31 අගෝස්තු 1 අගෝස්තු 2 අගෝස්තු 3 අගෝස්තු 4 අගෝස්තු 5 අගෝස්තු 6 දවස් 7 සම්පූර්ණයි. අද අගෝස්තු 7 අද 8 වෙනි දවසේ. සර් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සම්බන්ධ කරු කතානායකතුමනි අපි අවබෝධය සඳහා අපිට කලාතුරකින් ටිකක් අධ්‍යයනය කළ කතා කරන්න අවස්ථාව ලැබෙන මෙතන. සර් DFCC බැංකුව ඉවත් කිරීමේ හා අනුශාංකික විධිවිධාන පනත් කැටුම් පත ගැසට් කරා 2014 ඔක්තෝබර් 3. ඒකේ පළමු කියවුම තිබුණේ 2014 ඔක්තෝබර් 10. එහෙම ගත්තොත් 3 වෙනිදා තමයි ගැසට් පත්‍රේ පළ කරන්නේ. 3 4 5 6 7 8 9 දවස් 7යි. දවස් එතෙන්ට ගත්තොත් දවස් 7යි 10 වෙනකන්. ඊට පස්සේ ශ්‍රී ලංකා පාරමාණුක බලශක්ති පනත් කැටුම් පත ගැසට් කරනවා 2014 ඔක්තෝබර් 3. ඒකෙත් ෆස්ට් රීඩින් එක ඔක්තෝබර් 10 මේ විදිහටම. ඒ වගේම ගරු කතානායකතුමා ඉතාම විශේෂ පනතක් විසර්ජන පනත් කැටුම් පතේ ගැසට් එක 2014 සැප්තැම්බර් 9 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා විසර්ජන පනත් කැටුම් පත මුළු ආණ්ඩුක පත්‍ර සම්බන්ධ පනත් කැටුම්. ඒකෙත් ගරු කතානායකතුමනි ඒ ගැසට් කරන්නේ සැප්තැම්බර් 19 වෙනිදා. එතකොට මම හිතන්නේ මේ සමහරු ඒ කැමැතිවරු ඒකත් ගරු කතානායකතුමනි 26 වෙනිදා ෆස්ට් රීඩින් එක කරා. ඒක දවස් ගාන හරියි. ඒ නිසා තව ඒ වගේ තිබෙනවා ගරු කතානායකතුමනි 2021 අප්‍රේල් මාස 23 තමයි මූල්‍ය කළමනාකරණ වගකීම් සංශෝධන පනත ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ගැසට් කරන්නේ හරියටම ගත්තොත් එහෙම අප්‍රේල් 28. ඒ පනත පාලනය ඉදිරිපත් කර තියෙන්නේ අප්‍රේල් 5. එහෙම නිසා ඒ වගේම මම හිතන නඩු තීන්දුව ගැන ඔන්න ඔබතුමාට බලය තිබෙන නිසා මේ සම්බන්ධව ගත්තොත් මෙහි කිසිදු ආකාරයක ගැටලුවක් නැහැ. ඒ නිසා පනත ගැසට් එක මුද්‍රණය කරන්නේ ජූලි 30 හොයිට පෙර දිනක. මුද ඒ නිසා ජූලයි 31 ඉඳලා ඕනම පුරවැසියට මේ සම නඩු දාන්නත් පුළුවන්. ඔබතුමා අතුළු අපිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ මේ වෙන සවාබලලා තමයි අපි මේක ඉදිරිපත් කරන නිසා මේ ආණ්ඩු පක්ෂය ලෙස අපි දකිනවා ස්ථාර නියෝග වලටත් රටේ නීතිරණුවත් එකඟයි මේ ඉදිරිපත් කළ ඉදිරියට යන්න කියලා ඉල්ලීම තමයි කරා.
ගරු තමින්ද විදේශ මන්ත්‍රීතුමා පොයින්ට් එක.
සභානායකතුමනේ සභානායකතුමා ඒ කියන්නේ print එක ඒ කියන්නේ මුද්‍රණය දිනේ ගැටලුවක් නැහැ. හැබැයි ඔබතුමාගේ කතාවේ ඔබතුමා කියනවා 31 12 1ට කියලා. ඒ 12 1 කියන්නේ ගරු සභානායකතුමනේ පවුවදාට ගණන් නෝ. එතකොට ගරු කතානායකතුමනේ ඒ හරියම දවස තිබෙනවා ප්‍රශ්නේ. අපිට මේක ගැටලුවක් නැහැ ගරු සභානායකතුමා. ඔබතුමාලා මේ දෝෂයක් හදලා මේක කරන එක ඔබතුමාලා විහිම වළක්වා ගැනීමකට නොයන්නේ කියන
යෝජනාව මේ
සභාව කරන්නේ. දැන් ඔබතුමාලා මේක නීතියානු දැන් ඊයේ දේශබන්දිවත් කිරීමේදී ඔබතුමාලා මෝෂන් එක ගෙනාලා ඒක නීතියානුකූලව ගියා. ඒක හරි. හැබැයි ඒ එසේ නොවි දැන් මේ කටයුත්ත කරන්න හදන්නේ රීතියේ යම් අඩුසක් තියලා ඔබතුමාලා මේ උසාවියේ මේකේ ප්‍රශ්නේ හදලා මේක කවුරු හරි නඩුව දැම්මා මේක මෙහෙම ගියා මේක අතපසු වුණා කියලා මේක මං අරින්න දෝ කියලා සැකේ නිවැරදි කරන්න තමයි අපි මේ උත්සාහය මේක කළ යුතුයි. හැබැයි කරන්න නීතියානුකූල කරු සභාවයි.
ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද?
ඔඩර් ඉස් ඉන්ටර්ප්‍රිටේෂන් ඕඩිනන්ස් සෙක්ෂන් 8 අර්ථකථන ආඥාපනතේ 8 වෙනි වගන්ති යටතේ දවස් 7ක් වගේ කෙටි කාලයක් නම් පළවෙනි දවස අනිවාර්යයෙන්ම ඉවත් විය යුතු බව ඔබතුමා දන්නවා. ඒකත් කරුණාවෙන් ගන්න 31 වෙනිදා කවදා කියන එක ආගියු කරන්න බෑ. 31 cannot be counted.
ගරු සභානායකතුමා
පළවෙනි කරුණ තමයි මම හිතන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් අපේ පාලි විදිර බැලලි තියෙන බලයක් තිබෙනවා 78-190 සෑම පනත් කෙතුම් පතක්ම 78-90 සෑම පනත් කෙතුම් පතක්ම පාර්ලිමේන්තුවේ නායකත්වය ඇතුළත් කිරීමට යටත් පිරිසෙන් දවස් 7කට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුත්තේ. එයයි හරි පැහැදිලිව වෙලා තියෙන්නේ. මම හිතන්නේ එයයි ඇති කිය.
ගරු අධිකරණ අමාත්‍යතුමා මේක විවාදයක් යන්න අවස්ථාවක් නැහැ. ගරු පැහැදිලි වුණාට ගරු දායශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා අධිකරණතා ඒක අබද අමාත්‍ය
ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට මම පළමුව කියවීමට ඉදිරිපත් කරමි.
ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
දේනිවර කියවීම කවදාද?
tomorrow.
පාර්ලිමේන්තුවේ සභානායක තුමා.
ගරු කතානායක තුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය. මධ්‍යාහන 12ට පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30ට කතානායකතුමා පාර්ලිමේන්තුව කල්තබිය.
සභාව එකකද?
ආයි.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව රැස්වීම අද දින විසර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2025 අගෝස්තු 19 අඟහරුවාදා පූර්ව භාග 9:30 වෙනතෙක් කල්තබිය යුතුය.
ප්‍රධාන වැඩ අද දින ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 විනිමය පත්‍ර සංශෝධන පනත් කෙටුම් පත දෙවෙනිවර කියවීම විවාදයකින් තොරව සම්මත කර ගැනීමට. සභාව එකඟද? කාරක සභාව. පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
හතරවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
පස්වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
හයවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
හත්වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
අටවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
නවවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
දහවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
11වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
12වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
13වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
14වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
15වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
16වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
17වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
18වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයිස්.
නාමය එකඟ සභාව එකඟද?
ආයිස්.
පාර්ලිමේන්තුව යළි රැස්සේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුයි මම ආයෝජනා කරමි. තවද කෙටුම්පතේ සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුෂංගික සංශෝධනය සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයිස්.
විනය පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත තුන්වනවර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.